කල් තැබීමේ යෝජනාව.
ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුව ඔක්තෝබර් මාස 8 වන දින පෙරවරු 10 දක්වා කල් තැබීමේ යෝජනා කරමි.
කල් තැබීමේ යෝජනාව මොහොමඩ් මුසම්මිල් මන්ත්‍රීතුමා.
බොහෝ ස්තුතියි කතානායකතුමනි. සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව අපස සාමාන්‍ය පොළ විභාගය අවසන් වී මාස 8ක කාලයක් උසස් පෙළ ආරම්භ කිරීම සඳහා සිසුවෙකුට ගත වේ. එමෙන්ම අපස උසස් පෙළ අවසන් කොට මාස 14ක කාලයක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ගත වේ. එබැවින් මෙම සම්පූර්ණ කාලය මාස 22කි. තරුණ ජීවිත කාලයේ මාස 22 කාලයක් අපතේ යාම ජාතික අපරාධයකි. එබැවින් මෙම කාලය අඩු කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කර යුතුයයි පාර්ලිමේන්තුවට යෝජනා කර සිටි. ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම මමත් නිදහස් අධ්‍යාපනයෙන් අධ්‍යාපන ලැබුවෙක් වගේ මගේ පියත් මගේ දරු දෙදෙනාත් අද නිදහස් අධ්‍යාපනයෙන් අධ්‍යාපනය ලබන්නේ. එනිසා මේ රටේ ක්‍රියාත්මක නිදහස් අධ්‍යාපනයට අපි ණය ගැති. එවගේම මේ නිදහස් අධ්‍යාපනය තමයි ගරු කතානායකතුමනි මේ රටේ
මුසමල් මන්ත්‍රීතුමා.
ගරු මූලාස්නාරුඩ මන්ත්‍රීතුමනි, මේ නිදහස් අධ්‍යාපනය තමයි අපේ දරුවන්ට තියෙන පහන. ඒ වගේම ඔවුන්ගේ අනාගතය පිළිබඳව ඔවුන් ගමේ වුණත්, ඔවුන් කොළඹ වුණත්, ඔවුන් රටේ කොයි දිසාවේ වුණත් ඔවුන්ට පැහැදිලි අනාගතයක් නිර්මාණය කරලා තියෙන මාවත තමයි මේ රටේ නිදහස් අධ්‍යාපනය. ඒ නිදහස් අධ්‍යාපනය ඇතුළේ අපේ මොනතරම් දුෂ්කර ගමක වුණත් ඒ දරුවට වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවරයෙක්, උපාධිධාරියෙක් වෙන්න අවස්ථාව නිර්මාණය කළ තිබෙනවා. ඒ නිසා තමයි අපි ජීවිතය පරදුවට තබලා හරි මේ නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරගත යුතුයි කියලා විශ්වාස කරන්නේ. ඒ නිසා ඇමතුමා, මේ අවස්ථාවේදී අපි ඉදිරිපත් කරන්න විශේෂයෙන්ම මේ නිදහස් අධ්‍යාපනය සුරකින්න පැමිණි රජයක් විදිහට මේ නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කළ යුතුයි කියලා ප්‍රතිපත්තිමය එකඟතාවයක ඉන්න, සෞභාග්‍යයේ දැක්මේ ඉන්න රජයක් විදිහට මේ දරුවන්ගේ මේ ජීවිත කාලය ඇතුළේ මේ මුහුණ දෙන යම් යම් අඩුපාඩුකම් ඒවා නිවැරදි කර ගැනීම සඳහා අමාත්‍යාංශයේ අවධානය යොමු කිරීම සඳහා තමයි අපි මේ යෝජනාව ඉදිරිපත් කළේ. විශේෂයෙන්ම උසස් පෙළ හදාරපු දරුවෙක් උසස් පෙළ විෂය ඒ විභාගයට පෙනී සිටීමෙන් පස්සේ ඒ විභාගයේ සිට දල වශයෙන් විශ්වවිද්‍යාලයට ඇතුළත් කිරීම සඳහා මාස 12ක 14ක කාලයක් යනවා. මම උදාහරණයක් වශයෙන් 2018 කිව්වොත් 2018 විභාගය පවත්වුවේ 8 මාසේ 6 අගෝස්තු මාසේ. ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා මාස 4ක් ගත වෙනවා. 12 මාසේ 29 තමයි ප්‍රතිඵල නිකුත් කරන්නේ. නැවත සමීක්ෂණය කිරීම අවසන් කොට නැවත ඊළඟ අවුරුද්දේ 3 මාසේ, ඒ කියන්නේ 2019 3 මාසේ තමයි නැවත සමීක්ෂණය කරන්නේ. විශ්වවිද්‍යාලයට සඳහා ආයදුම් කිරීමට අවස්ථාව ලබා දෙන්නේ ජනවාරි මාසේ. ඉසඩ් කඩේීම් ලකුණු නිකුත් කිරීම මැයි මාසේ, විශ්වවිද්‍යාල ප්‍රවේශය අගෝස්තු මාසේ. එතකොට සාමාන්‍ය පෙළ ගත්තොත් 2018, එතකොට ඔක්කොම 2018 අවුරුද්දක කාලයක් උසස් පෙළ ලියලා මාස 12ක් වගේ කාලයක් ගිහිල්ලා තියෙනවා. 2018 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගත්තාම විභාගයේ ලියපු දවසේ ඉඳලා උසස් පෙළ ආරම්භ කිරීම සඳහා මාස 8ක කාලයක් ගත වෙලා තිබෙනවා. එතකොට ඇමතුමනි, මේ කාලය තමයි තරුණ ජීවිතයේ හොඳම කාලය. මේකට බලපාන ප්‍රශ්න කීපයක් තියෙනවා. එකක් තමයි මේ උත්තරපත්‍ර පරීක්ෂා කිරීම අපිට කඩිනමින් කරගන්න පුළුවන් නම්, වේගවත්ව කරගන්න පුළුවන් නම්, ඒ සඳහා පාවිච්චි කරන ගුරුවරුන් සංඛ්‍යාව වැඩි කරන්න පුළුවන් නම්, මේ දරුවන්ගේ වටිනාම ජීවිත කාලයෙන්, අපේ ජීවිතයේ තියෙන වටිනාම කාලයෙන් යම්කිසි කාලයක් අපට තව මාසයක් හරි අඩු කරලා ඔවුන්ට ඉක්මනින් ප්‍රතිඵල ලබා දෙන්න පුළුවන්. ලෝකයේ විශේෂයෙන්ම ලන්ඩන් A-level වෙන්න පුළුවන්, ලෝකයේ වෙනත් රටවල්වල ජාත්‍යන්තරව තියෙන අත්දැකීම් අනුව ගත්තාම මේ තරම් කාලයක් යන්නේ නැතුව මේක අඩු කරන ක්‍රමවේදයක් තිබෙනවා. ඒ වගේම ගුරුවරුන් මේ සඳහා පැමිණීමේදී කළු මන්ත්‍රීතුමනි විශාල වශයෙන් බලපානවා. ගුරුවරුන්ට මේකට පැමිණීම අවශ්‍යතාවේ. මොකද සමහරක් විට ගුරුවරයෙක්ගේ පැත්තෙන් මුළු දවසම පේපර් මාකින් කරනවට වැඩිය හවස ටියුෂන් එකක් කරගත්තොත් මීට වැඩිය යම් මුදල් ප්‍රමාණයක් ගන්න පුළුවන්. මූල්‍යමය පැත්තෙන් මං හිතුවොත්. ඒ නිසා ගුරුවරුන්ගේ පැමිණීම සඳහා දිරදීමනාවක් ලබා දීලා. මොකද මේක ජාතික අවශ්‍යතාවයක්. එනිසා ඒ බරෙන් කල්පනා කරලා ඒ සඳහා දිරදීමනාවක් ලබා දෙන්න පුළුවන් නම්. ඒ වගේම මේ සඳහා තාක්ෂණය පාවිච්චි කරලා. තාක්ෂණය පාවිච්චි කරලා මේ ප්‍රශ්නපත්‍ර බැලීම සහ ඇගයීම් කරන්න පුළුවන් නම්. ඒ වගේම මේ විශේෂයෙන් දියුණු රටවල මේ තාක්ෂණය පාවිච්චි කිරීම සිද්ධ වෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා මේ ජීවිත කාලයේ මේ මාස ගණනක්. මොකද අපි දන්න විදිහට සාමාන්‍යයෙන් උසස් පෙළ සාමාන්‍ය පෙළ විභාගෙට 320,000කට වැඩි ප්‍රමාණයක් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී හිටිනවා. සමාන උසස් පෙළ විභාගයට පෙනී හිටිනවා. 656,000කට වැඩි ප්‍රමාණයක් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී හිටිනවා. ඒ නිසා මේවා මිනිස් පැය වශයෙන් ගත්තොත් මේ අපතේ යන කාලය, මේ විනාශ වෙන කාලය විශාල පාඩුවක්. ඒ වගේම අපි දන්නවා සාමාන්‍යයෙන් අන්තර්ජාතික පාසල්, පෞද්ගලික පාසල් හරහා යන ළමයෙකුට ක්‍රමවේදයේ හැදෙනවා වයස 22 විතර වෙද්දී උපාධිය සම්පූර්ණ කරන්න. අනිත් කෙනෙකුට සාමාන්‍ය වයස 25ක් රජයේ පාසල්වලින් 26ක් වෙනවා තමන්ගේ උපාධිය සම්පූර්ණ කරලා. ඒ නිසා මේක අපට මේ ක්‍රමවේදය ඉක්මන් කරලා විශාල වශයෙන් මැදිහත් වීමක් කරන්න පුළුවන් වුණොත් ගරු මන්ත්‍රීතුමනි අපට හැකියාව ලැබෙනවා වයස අඩුම ගානේ රජයේ පාසලෙන් වයස 23ක් වෙද්දීවත් උපාධිය සම්පූර්ණ කිරීමේ අවස්ථාව නිර්මාණය කරන්න මේ තාක්ෂණික වශයෙන් තියෙන දෝෂ ටික මගහරවා ගැනීමෙන් අපට අවස්ථාවක් ලබා දෙන්න පුළුවන්. ඒ වගේම සමාජමය වශයෙන් සිද්ධ වෙන දේවල්. එක පැත්තකින් ඒ උපාධිය ලබා ගැනීම ප්‍රමාද වීම විසින් රැකියා වෙළඳ පොලේදී ඔහුට ඇතිවන තරඟය. මොකද අනිත් කෙනා පෞද්ගලික පාසලට ගිය කෙනා මාස්ටර්ස් එකක් පශ්චාත් උපාධියක් ඒ වෙද්දී අරගෙන තමයි එන්නේ. මෙයා උපාධිය ගද්දි. එතකොට රැකියා වෙළඳ පොලේදී අපේ රජයේ පාසල්වල නිදහස් අධ්‍යාපනයෙන් එන දරුවාට තරඟයට මුහුණ දෙනවා. ඒ වගේම මේ නාස්තිකාර කාලයේ නාස්ති කිරීම විසින් මත්ද්‍රව්‍ය සහ සමාජ විරෝධී ක්‍රියාවන් වලට ඒ වයසේදී ළමයි යොමු වෙන්න තියෙන ඉඩකඩත් වැඩි වෙමින් තිබෙනවා. ඒ නිසා අපි ගරු අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ පිළිබඳව පුළුල්ව කල්පනා කරලා බලලා මේ අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණ කරන්න. මොකද මේක ජාතික වගකීමක්. අපේ දරු
පරපුර
ආරක්ෂා කරන්න ඕනේ. අපේ දරු පරපුර තමයි මේ රටේ අනාගතය. මේ රට සුරක්ෂිත කරන්න මේ කොවිඩ් අභියෝගය ඇතුලේ හරි මේ රට සුරක්ෂිත වෙලා තිබෙන්නේ නිදහස් අධ්‍යාපනයෙන් පිරිපුන් මිනිස් සමුදායක් සහ නිදහස් සෞඛ්‍ය පදනම මේ රටේ තිබෙන නිසා. ඒ නිසා ඒ ගැන අවධානය යොමු කරලා මේ ප්‍රශ්නෙට කඩිනම් විසඳුමක් ලබා දෙයි කියලා බලාපොරොත්තු වෙමින් මම මේ යෝජනාව ඉදිරිපත් කරනවා. බොහොම ස්තුතියි.
යෝජනා විස්තර කිරීම ගරු උදයාන කිරිඳිගොඩ මන්ත්‍රීතුමා.
ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, සභාව කල්තබන අවස්ථාවේ ගරු මොහොමඩ් මුසම්මින් මන්ත්‍රීතුමන් විසින් ඉතාම කාලීන යෝජනාවක් මෙම ගරු සභාවට ඉදිරිපත් කරන ලැබුවා. ඒ සම්බන්ධයෙන් ඒ යෝජනාව විස්තර කරමින් කතා කිරීමට මට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් පළමුකොටම මා ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට. වර්තමාන අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුනර්ජීවනයේ උදෙසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධූරය රාජ්‍ය අමාත්‍ය ධූරයක් බිහි කරමින් වර්තමාන රජයේ ඒ සම්බන්ධයෙන් තම මූලික අඩිතාලම තැබීම ආරම්භ කරන ලද අවස්ථාවේ මෙවන් කරුණක් සම්බන්ධයෙන් මෙම ගෞරවනීය සභාවේ අවධානය යොමු කරන්න ලැබීම සම්බන්ධයෙන් අපි සතුටටපත් වෙනවා. මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ප්‍රධාන කඩේම විභාග තුනක් පවතිනවා. එකක් පස්වෙනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය, ඊට අමතරව උසස් පෙළ විභාගය සහ සාමාන්‍ය පෙළ විභාගය. මේ යෝජනාව ප්‍රකාරව සත්‍ය වශයෙන්ම මේ දරුවන්ට තමන්ගේ අධ්‍යාපන කඩේම විභාග අවසන් කරලා තමන්ගේ ප්‍රතිඵල ලැබෙනකන් නිවසට වී හෝ තමන්ගේ මාස ගණනක කාල පරිච්ඡේදයක් කිසිදු ප්‍රයෝජනයක් ගැනීමෙන් තොරව කටයුතු කරන්න සිදුවෙච්ච වාතාවරණයක් අපි දකිනවා. බොහෝ විට සාමාන්‍ය පෙළ විභාගය අවසන් කරන දෙසැම්බර් මාසයෙන් පසු පාසල් පටන් ගන්නේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ මාසේ. නමුත් අපි දකිනවා පාසල් සිසුන් විභාගය අවසන් වූ පසු පුද්ගලික පන්තිවලට ගිහිල්ලා ප්‍රතිඵල එන්න ප්‍රථමයෙන් තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. එවනම් මේ ක්‍රමවේදය අපේ පාසල්වලට අනුගත කරන්න බැරියයි. මේ සම්බන්ධයෙන් අපි අවධානය යොමු කළ යුතුයි කියලා මම හිතනවා. ඒ වගේම මේ කාල සීමාව තුළ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපනය සඳහා වැදගත් වන භාෂා දැනුම් ලබා දීම, යම් වෘත්තීය දැනුම් ලබා දීම සම්බන්ධයෙන් රජයක් විදිහට අවධානය යොමු කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම අපි දකිනවා උසස් පෙළ විභාගයට පෙනී නොසිට උසස් පෙළ විභාගයේ කියන මානවතෙන් පැහැරව ගොස් විදේශ විභාගවලට මූණ දීලා තමන්ගේ උපාධිය සම්පූර්ණ කරගැනීමේ හැකියාවක් මේ සමාජය තුළ අද පවතිනවා. මේ සඳහා හැකියාවන් තිබෙන පන්තියේ දරුවන්ට අවස්ථාව ලැබිලා තිබෙනවා. තමන් සමග කරට කර අධ්‍යාපනය හදාරපු රජයේ පාසල්වල අධ්‍යාපනය ලබන දරුවන් විශ්වවිද්‍යාලයට ඇතුල් වීම සඳහා සූදානමින් සිටිනකොට ඔවුන් තමන්ගේ උපාධිය ලබාගෙන අවසන් කරනවා. මේ තත්ත්වය තුළ ඇත්තටම අපි බලන්න ඕනේ ඇයි මේ රටේ මේ විභාග ප්‍රතිඵල ප්‍රමාද වෙන්නේ කියන එක. ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් අපි සලකා බලනකොට පේන දෙයක් තමයි මේ රටේ ඒ සඳහා අවශ්‍ය නිසි සම්පත් පවතින බව. එවනම් මෙහි අඩුපාඩුව තියෙන මේ සම්පත් කළමනාකරණය කියලා අපිට පෙනී යන්නේ. සම්පත් කළමනාකරණය කිරීම සඳහා විශේෂයෙන් මේ ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කිරීම සඳහා වන ගුරුවරුන්ට ඔවුන්ට අවශ්‍ය දැනුම ඔවුන්ට අවශ්‍ය ශක්තිය තියෙනවා. නමුත් ඔවුන් සඳහා වන දිරිගැන්වීම පිළිබඳ ප්‍රශ්නයක් මතුව තිබෙනවා. අපිට බොහෝ අවස්ථාවල මතු වෙන ප්‍රශ්නයක් තමයි විභාගයක් කඩිමුවේ අභිමුවේදී ගුරු සංගම් විසින් ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කිරීම වර්ජනය කිරීම සඳහා සූදානම් වීම. මේකට ඇත්තම හේතු සාධක තියෙනවා. පසුගිය අතීතයේ සලකා බැලීමේදී ඔවුන් සඳහා ගෙවන දීමනාවල අඩුපාඩුකම් ඒ වගේම ගීමනා දෙවි
දීමනාදී
ප්‍රමාද වීම මේ සම්බන්ධයෙන් බලපාලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් අපි යොමු කළ යුතුයි කියලා මා මේ අවස්ථාවේ ගරු සභාවට දන්වා සිටිනවා. ඒ වගේම ප්‍රශ්න පත්‍ර පරීක්ෂාවෙන් පසු අපි දකිනවා දෙසැම්බර් මාස පවතින විභාගයේ ප්‍රතිඵල ඇවිල්ලා මාස 3කට පස්සේ නැවත සමීක්ෂණය සඳහා යන කාල සීමාව. මම හිතන්නේ නැවත සමීක්ෂණය කියන එක සියලුම ප්‍රශ්න පත්‍ර නැවත මුල ඉඳලා බැලීමක් නෙවෙයි සිදුවෙන්නේ. මේ තාක්ෂණය යොදා ගනිමින් නිසි ගුරුවරු යොදා ගනිමින් හැකි ඉක්මනින් කිරීමේ හැකියාවක් පවතිනවා. ඒ තුළින් මේ කාලය අඩු කරලා දරුවන්ගේ ශක්තිය රටට වැදගත් විදිහට යොදා ගැනීමේ හැකියාව තිබෙනවා. තරුණ අවධියේදී උපාධියක් ලබා ගන්න හැකියාවක් තිබ්බොත් ඔවුන්ගේ තරුම දැනුම ඔවුන්ගේ තරුණ ශක්තිය ඔවුන්ගේ අධ්‍යාපනය මේ රටේ අනාගතය සඳහා යොදා ගැනීමේ ආයෝජනය කිරීමේ හැකියාවක් රජයක් විදිහට පවතිනවා. ඒ සම්බන්ධයෙන් ගරු අධ්‍යාපන අමාත්‍යාංශයේ බාහිර අපේ අමාත්‍යවරුන් අවධානය යොමු කරනවා ඇතැයි අපි විශ්වාස පළ කරනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් මා වැදගත් කරුණක් මතක් කළ යුතුයි කියලා හිතනා දැනට පවතින විභාග ක්‍රමවේදය සම්බන්ධයෙන් අපි තවදුරටත් සලකා බලනවාද කියලා.
දැනට පවතින කාලය අවසන්
තව විනාඩියක් දෙන්න ගරු මුලාසනාරුඩ මැතිතුමනි. දැනට පවතින විභාග ක්‍රමයේ තුල අවුරුදු 13ක් අධ්‍යාපනය ලබන සිසු දරුවා අවසාන දවසේ විභාගයේ විභාගයේ පෙනී සිටීමට හැකියාවක් නොමැති වුණොත් ඔහුගේ ජීවිත කාලික අවුරුද්දකින් එකහමාරකින් නැවතත් පසුපසට යනවා. අපිට පුළුවන් මේ විභාග බේස් වෙච්ච අධ්‍යාපන ක්‍රමයෙන් බැහැරව ගිහිල්ලා විභාග සහ කාලානුරූපීව තියෙන ඇසස්මන්ට් බේස් අධ්‍යාපන ක්‍රමයකට ගිහිල්ලා ඒ සියල්ලම එකතු කරලා අවසාන විභාග ලකුණු ලබා දීමේ ක්‍රමවේදයට ගිහිල්ලා දරුවන්ගේ අධ්‍යාපනය ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය ක්‍රමවේදය සකස් කරන්න. මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු යුතුයි කියලා මේ අවස්ථාවේ වැඩිදුරටත් මා ප්‍රකාශ කරමින් අද දින මේ සභාව කල්තබන අවස්ථාවේ ගෙන ලද කාලානුරූපී යෝජනාව සම්බන්ධයෙන් අපගේ රජයේ අවධානය යොමුකොට හැකි ඉක්මනින් මේ තරුණ ප්‍රජාවගේ ශක්තිය රටේ අනාගතය සඳහා යොදා ගැනීමට කටයුතු කරන ඇතැයි බලාපොරොත්තු වෙන්න නවතින. බොහොමත්ම ස්තුතියි.
ගරෝ අරවින්ද කුමාර් මන්ත්‍රීතුමා, ඔබතුමන්ට විනාඩි 7ක කාලයක් තියෙනවා.
වයිපලිත අවයි තලවරුක නන්දි. ඉන්ද්‍ර பல்கலைக்கழகம் சம்பந்தப்பட்ட அனுமதி சம்பந்தப்பட்ட ஒரு ஒத்திவைப்பு வேலை பிரேரணை இங்கே முன்வைக்கப்பட்டிருக்கின்றது. இது காலத்திற்கேற்ற ஒரு பிரேரணையாக நான் பார்க்கின்றேன். காப்போத்த சாதாரண தர பரீட்சைக்கு பின்பு ஒரு இடைவெளி, அதற்கு பிறகு உயர்தர பரீட்சை முடித்த பின்பு பல்கலைக்கழக அனுமதிக்காக இன்னும் ஒரு இடைவெளி என்று சுமார் 2 வருட கால பகுதி வீணடிக்கப்படுவதை நாங்கள் பார்க்கக்கூடியதாக இருக்கின்றது. ஆகவே இந்த காலப்பகுதியை குறைப்பது என்பது காலத்திற்கேற்ற ஒரு விடயமாக நான் பார்க்கின்றேன். அது மாத்திரமல்ல, பட்டப்படிப்புக்காக பல்கலைக்கழகத்திலே அனுமதியை பெற்றவர்கள் அதன் பிறகு பல்வேறு காரணங்களுக்காக பட்டம் பெறும் காலம் நீண்டு கொண்டே போகின்றது. ஆகவே இவ்வாறு இந்த எமது நாட்டின் இளைஞர் யுவதிகளின் இந்த பட்டப்படிப்பு காலம் இழுபறி என்ற வகையிலே இழுத்து கொண்டு போவதன் காரணமாக அவர்கள் தமது இளமை பருவத்திலே ஒரு நீண்ட காலத்தை வீணடிப்பதை நாங்கள் காணக்கூடியதாக இருக்கின்றது. ஆகவே இது ஒரு ஆரோக்கியமான சூழலை ஒரு நாட்டிற்கு ஏற்படுத்தாது. ஆகவே இதனை தடுப்பதற்கு, இதனை குறைப்பதற்கு ஆக்கப்பூர்வமான நடவடிக்கைகளை மேற்கொள்ள வேண்டும் என்று நான் கேட்டுக்கொள்ளும் அதே வேளையில், மலையகத்தை பொறுத்தளவிலே எமது பிரச்சினை சற்று வித்தியாசமான பிரச்சனையாக இருக்கின்றது. கல்வியை பொறுத்தளவிலே மலையகத்திலே பொருளாதார பிரச்சினை மிக அதிகமாக இருப்பதன் காரணமாக பிள்ளைகளை கல்வி கற்க வைப்பதிலே பெற்றோர்கள் பல்வேறு சிரமங்களுக்கு உள்ளாகின்றார்கள், முகம் கொடுக்கின்றார்கள். மலையகத்திலே வளப்பற்றாக்குறை, ஆசிரியர்களின் குறைபாடு, ஆசிரிய உதவியாளர்களின் நியமனத்திலே இழுபறி என்று மலையகத்தின் பிரச்சினை மிக நீண்ட பட்டியலை கொண்ட பிரச்சனையாக நாங்கள் பார்க்க வேண்டியதாக இருக்கின்றது. இதில் விசேடமாக நான் பிரயத்தம் செய்யும் மதுரை மாவட்டத்தை பொறுத்தளவிலே அங்கே பிரச்சனை மிக அதிகமாக இருப்பதை நாங்கள் காணக்கூடியதாக இருக்கின்றது. காரணம், அங்கே தொழில் வாய்ப்பு இல்லாத காரணம், பெற்றோர்களின் வருமானம் குறைந்த அளவிலே இருப்பதன் காரணம், இவ்வாறாக இருப்பதன் காரணத்தினால் அங்கு பொருளாதார பிரச்சனையின் காரணமாக பிள்ளைகளின் கல்வியிலே ஒரு தாக்கத்தை அது ஏற்படுத்துகின்றது. மதுரை மாவட்டத்திலே தமிழ் பாடசாலைகளிலே காப்போத்த சாதன தர பரீட்சையில் நல்ல பெறுபேறுகளை பெற்றாலும் கூட கணித விஞ்ஞான ஆசிரியர் இல்லாத காரணத்தினால் விஞ்ஞான பிரிவிலே அவர்கள் நல்ல பெறுபேறுகளை உயர்தரத்திலே பெற முடியாத ஒரு நிலைமை அங்கே காணப்படுகின்றது. அதே நேரத்தில் நாங்கள் இங்கே ஒரே நாடு ஒரே சட்டம் என்று சொன்னாலும் கூட, மதுரை மாவட்டத்திலே நல்ல பெறுபேறுகளை சாதாரண தர பரீட்சைகளை பெற்றிருந்தாலும் கூட அப்பிள்ளைகளை நூறலிய மாவட்டத்திலே உள்ள பாடசாலைகளில் அனுமதிப்பது கிடையாது. இது உண்மையிலேயே ஒரு அடிப்படை உரிமை பிரச்சினை. ஏனெனில் வெளி மாவட்டத்தாரை உள்வாங்குவதில்லை என்ற ஒரு முடிவை நூறலிய மாவட்டத்திலே மேற்கொண்டிருக்கின்றார்கள். எமது அமைச்சருக்கு எந்த அளவில் இது தெரியும் என்று எனக்கு தெரியாது. இருந்தாலும் கூட இதுதான் உண்மை நிலைமை. ஆகவே இவ்வாறு எல்லையிலே இருக்கும் நூறலிய மாவட்டத்தின் பாடசாலைகளில் இந்த பிள்ளைகளை உள்வாங்குவதன் காரணமாக அவர்கள் விஞ்ஞான பிரிவிலே மேற்படிப்பை அல்லது காப்போத்த உயர்தரத்தை மேற்கொள்ள முடியாத ஒரு சூழல் ஏற்பட்டிருக்கின்றது. இது உண்மையிலேயே நாங்கள் விசனப்பட வேண்டிய ஒரு விடயம். இது மனித உரிமை மீறலை கொண்ட ஒரு விடயமாக நாங்கள் பார்க்க வேண்டியிருக்கின்றது. ஆகவே கௌரவ அமைச்சர் அவர்கள் இந்த விடயத்திலே கவனம் செலுத்த வேண்டும். ஒரே நாடு ஒரே சட்டம் என்ற இடத்திலே பார்க்கும்போது இந்த நாட்டிலே அனைவருக்கும் சம வாய்ப்பு வழங்கப்படல் வேண்டும். அந்த வகையிலே தகுந்த நடவடிக்கை எடுப்பார் என்ற நம்பிக்கை எனக்கு இருக்கின்றது. அதே நேரத்தில் மலையகத்தை பொறுத்தளவிலே மலையகத்திலே ஒரு பல்கலைக்கழகம் இல்லாத ஒரு குறை தொடர்ந்து கொண்டே இருக்கின்றது. ஒவ்வொரு அரசாங்கமும் மலையகத்திலே ஒரு பல்கலைக்கழகத்தை ஏற்படுத்துவோம் என்ற வாக்குறுதியை வழங்கினாலும் கூட அவை வெறும் பகல் கனவாகவே மாறி போயிருப்பதை நாங்கள்
விசனத்தோடு,
மலையகத்திலே அதை ஒரு பகல் கனவாகவே நாங்கள் பார்க்க வேண்டியதாக இருக்கின்றது. இவ்வாறு மலையகத்திலே பல்கலைக்கழகம் ஒன்று இல்லாதன் காரணமாக பட்டப்படிப்பை மேற்கொள்வதற்கு பிள்ளைகள் தகுந்த தகுதியை கொண்டிருந்தாலும் கூட மிக தொலைவிலே உள்ள பல்கலைக்கழகங்களுக்கு அவர்கள் போக வேண்டும் என்ற காரணத்தினால் பெற்றோர்கள் பொருளாதார சுமையின் காரணமாக பிள்ளைகளை மேற்கொண்டு பட்டப்படிப்பை மேற்கொள்வதற்கு அவர்கள் இடம் கொடுப்பதில்லை. ஏனெனில் பொருளாதார பிரச்சினை. அது மாத்திரமல்ல, அதையும் தாண்டி பிள்ளைகள் பல்கலைக்கழகத்திற்கு அனுமதி பெற்று போய்விட்டால் வைத்துக் கொள்வோம், இடைவிலகல் மிக அதிகமாகவே இருக்கின்றது. இவ்வாறு இந்த நாட்டிலே பல்கலைக்கழகத்தின் அனுமதியை பெற்று பல்கலைக்கழகத்திலே பட்டப்படிப்பை தொடர்ந்து இடைவிலகல் எந்த பிரதேசத்திலே மிக அதிகமாக இருக்கின்றது என்று சொன்னால் அது மலையகத்தில் தான் என்பதை நான் இந்த இடத்திலே இந்த உயரிய சபையிலே விசனத்தோடு பதிவு செய்ய விரும்புகின்றேன். ஆகவே நாங்கள் இந்த கல்வியை பொறுத்தளவில் அனைவருக்கும் சம வாய்ப்பு வழங்க வேண்டும், அனைவருக்கும் சம வாய்ப்பு கொடுக்கப்படல் வேண்டும். அவ்வாறு கொடுத்தால் மாத்திரமே ஒரு நாடு சுபிட்சமான நாடாக மாற முடியும், இருக்க முடியும். ஆகவே இவ்வாறு இடைவிலகல் பொருளாதார சுமையின் காரணமாக இடைவிலகல் என்ற இலக்கிற்கு உள்ளாகும் மாணவர்களுக்கு நாங்கள் விசேட கவனம் செலுத்த வேண்டும். அதே நேரத்தில் பொருளாதார பிரச்சினை காரணமாக அனுமதி கிடைத்தும் கூட பல்கலைக்கழகத்திற்கு செல்ல முடியாமல் இருக்கும் பிள்ளைகளுக்கான அந்த வாய்ப்பை அரசாங்கம் என்ற வகையிலே நாங்கள் அவர்களுக்கு ஏற்படுத்திக் கொடுக்க வேண்டும் என்று கேட்டுக்கொண்டு சந்தர்ப்பம் அளித்த தலைவருக்கு நன்றி கூறி விடைபெறுகின்றேன். நன்றி, வணக்கம்.
சுதி கரு சாந்த பண்டார மந்திரித்துமா உத்துமன்ற வினாடி பகக்க காலியாக்தேனோ
கரு முலாசனாருட மந்திரித்துமணி விசேஷம் நிதாஸ் அத்தியாபனை உசாஸ் அத்தியாபனை லபாகத்த கிணைக்கரியர் ஒபுதுமா மூலாசனை இத்தி மங்கிதனமே மாத்ருக்காவை ஒசே கதாகரண்ட லபியம விசேஷம் மங் சத்து பேனவா அத்தெம்ம பே முசம்மில் கரு மந்திரித்துமான் இதாம காலோச்சித வெதகத்தி யோஜனாவாக் அது இதிரி பத்கலே சாமான்ய பெல சா உசாஸ் பெல சிசுங்கே இதாம் மே வட்டினா காலே அபத்தேயாம පුළුවන් උපරිම ප්‍රමාණයක් අවම කර ගැනීම සඳහා වූ උත්සාහයක් දරමින් තමයි මේ යෝජනාව ඉදිරිපත් කරලා තිබෙන්නේ. විශේෂයෙන්ම අපි දන්නවා අපේ රටේ අධ්‍යාපන ක්‍රමේ බරපතල ගැටලු රාශියක් තියෙනවා. විශේෂයෙන්ම අවුරුදු 13ක් තිස්සේ මහන්සි වෙලා අධ්‍යාපනය ලැබලා ඊට පස්සේ උපාධිය ලබාගෙන තවත් වසර 13කටත් වඩා වැඩි කාලයක් සමහර අවස්ථාවල සමහර පාලන කාලවලවල අපි දැක්ක අවුරුදු 20-25 උපාධිය තියාගෙන රැකියාවක් නොලැබී යන අවස්ථා පවා. ඉතින් ඇත්තටම විශ්වවිද්‍යාලයෙන් එළියට එන උපාධිධාරියෙකුට සමහර රටවල් අපි දන්නවා විශ්වවිද්‍යාලයෙන් එළියට එන්නෙම ඒ රැකියාවක් සහ ඔහුගේ අනාගතයේ සුරක්ෂිතභාවය ඇති කරගෙන. ඉතින් මේකට ප්‍රධාන ප්‍රශ්නේ තමයි අපේ රටේ තියෙන අධ්‍යාපන ක්‍රමේ ප්‍රශ්නේ. මට මතකයි පසුගිය අපි 2010-2015 නැත්නම් 7 වෙනි පාර්ලිමේන්තු කාලයේදී වෙනම තේරීම් කාරක සභාවක් ඇති කරලා අධ්‍යාපනයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇති කිරීම සඳහා නව අධ්‍යාපන පනතක් ගෙනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන ගියා. ඒක මම හිතන්නේ 90%ක් විතර අපිට වැඩ අවසන් කරන්න හැකියාව ලැබුණා. ඒකේ සමාජිකෙක් හැටියට මම වැඩ කරා. අපි සම්පූර්ණ ඒ වෙලාවේ බන්දුල ගුණවර්ධන මහත්තයා තමයි අධ්‍යාපන අමාත්‍යවරයා හැටියට කටයුතු කළේ. නමුත් ඒක අවසන් කරගන්න බැරි වුණා. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපේ මේ අධ්‍යාපන ශිෂ්‍ය විතරක් නෙමෙයි සෑම ශිෂ්‍යයකම තියෙන ප්‍රධානම ගැටලුවක් තමයි ක්‍රමවේදයේ තියෙන ප්‍රශ්නේ. ඒ නිසා මම විශ්වාස කරනවා අද තමයි හොඳම අවස්ථාව අපේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා විශේෂයෙන්ම පරණත අධ්‍යක්ෂකක් තියෙන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්තයාගේ තේ ශක්තිය තුලින් මේ ශිෂ්‍ය වලට ක්‍රමවේද අපි හැදිය යුතු තිබෙනවා. ඇත්තටම අධ්‍යාපන ශේෂ්ත්‍රේ අපි දන්නවා අපේ රටේ ආර්ථිකයට ගැලපෙන විදිය. අපේ රටේ ජාතික ආර්ථික ශක්තිමත් කරන්න පුළුවන් විදිය. ඒ වගේම මහන්සිලා ඉගෙන ගන්න කෙනෙකුට තමන්ගේ දක්ෂතාවයේ හැකියාව මත තමන්ට ස්ථානගත වෙලා ඒ අවශ්‍ය සේවය රට වෙනුවෙන් ලබා දෙන්න පුළුවන් විදියට කටයුතු කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඉතාම වැදගත් වෙනවා. දැන් බලන්න අද වයඹ පළාතේ මම පසුගියදා බැලුවා වයඹ පළාතේ මේ වෙනකොට ගුරුවරු 2000ක් ඉගයි. මම අපේ අධ්‍යාපන ඇමතුමාගේ අවධානයට යොමු කරන්න කැමති ගුරුවරු 2000ක් ඉගයි දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට වයඹ පළාතේ ගුරු හිගිය 3000 වෙනවා.
කරු මන්ත්‍රීතුමනි තව විනාඩි 2යි.
ඉතින් ඒ නිසා ප්‍රාථමික අංශයේ විශාල ගුරු හිගියක් තියෙනවා. ඉතින් මේක මෙහෙම වෙන්න බෑ. විශ්‍රාම යනකොට මේ ගුරු ශේෂ්ත්‍රයට ඇතුළත් වීම සඳහා අවශ්‍ය ක්‍රමවේදයක් සැකසෙන්න ඕනේ. ගිරිඋල්ල අධ්‍යාපන කලාපයේ විතරක් ගුරු පුරප්පාඩු ප්‍රාථමික අංශයේ තියෙනවා 90ක්. ඉතින් ඒ නිසා ඒ දෙමව්පිය අපි හම්බෙනවා ගුරුවරු ලබා ගැනීම සඳහා. ඉතින් ඒ නිසා මම මේ සියල්ලටම මේ ක්‍රමවේදයේ තියෙන ප්‍රශ්නය තුළ තමයි මේව මතුවෙලා තියෙන්නේ. දැන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පසුගිය කාලේ ඒ රැකියා ලබා දීම දිය යුතු නිසා ලබා දුන්න තරුණ දක්ෂ උපාධිධාරීන් චිත්‍ර විෂය සම්බන්ධ උපාධිය ගත්ත අය සංගීත විෂය සම්බන්ධ උපාධිය ගත්ත අය විශාල පිරිසක් ඉන්නවා සංවර්ධන නිලධාරියට. මම දන්න මම පෞද්ගලිකවම දන්න කුලියාපිටිය ප්‍රදේශයේ ඉන්න ප්‍රධානම එහෙම නැත්නම් දරුවන්ගේ අධ්‍යාපනයේ විශාල ශක්තියක් ලබා දෙන විශාල වශයෙන් ප්‍රතිඵල උසස් පෙළ ප්‍රතිඵල ඉතාම ඉහළ මට්ටමක පවත්වාගෙන යන ගුරුවරයෙක් ජන සංවේදනය එහෙම නැත්නම් මාධ්‍ය පිළිබඳ කුලියාපිටියේ ගුරුවරයා ඔහු වැඩ කරන්නේ උඩුබද්දාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියෙක් ඇටියෙ. ඉතින් ඒ නිසා මේ වගේ ශක්තියින් අපිට ගන්න පුළුවන් වුණොත් අධ්‍යාපන ශිෂ්‍යයට මම විශ්වාස කරනවා මම හිතන්නේ ඒ ගුරු පුරප්පාඩු පිරේනා වගේම අපි එක පැත්තකින් ඒ අයට වැටුවක් ලබා දෙනවා. ඒ වැටුප රටේ අධ්‍යාපන ශිෂ්‍යයට විශාල වශයෙන් බලපාන කාරණයක් බවට පරිවර්තනය කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මම විශේෂයෙන්ම අපේ අධ්‍යාපන ඇමතුමා ඉල්ලන්නේ නැවතත් අර අපි නවත්වපු තැනින් හරි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රටට ගැළපෙන ඇත්තටම විශාල තරුණ අසහනයට අද ප්‍රධානම ප්‍රශ්නේ බවට පත් වෙලා තියෙන රටේ අධ්‍යාපන ක්‍රමය. මේක අපි කවුරු කැමති වුණත් අකමැති වුණත් පිළිගන්න ඕන කාරණයක්. ඒ නිසා තරුණ ජීවිත අද ඒ දෙකයි B එක ගත්ත දරුවා සිසුවා නැත්තම් තරුණයා අපි ළඟට ඇවිල්ලා රෝහල් කම්කරුපත් වීමක් ඉල්ලන්න තරම් අද ප්‍රශ්නයක් මතුවෙලා
තියෙනවා.
මේ තත්ත්වය වෙනස් කර ගැනීම සඳහා මේ යෝජනාවත් එක්කම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ආරම්භ කිරීම සුදුසුයි කියන එක මේ අවස්ථාවේදී මතක් කරනවා. බොහොම ස්තුතියි.
ගරු වේලුකුමා මන්ත්‍රීතුමා ඔබට විනාඩි 7ක කාලයක් තියෙනවා.
ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, අද ගරු මොහමඩ් මුසමිල් මන්ත්‍රීතුමා විසින් සභාවට ඉදිරිපත් කළ තියෙන මේ කල්තැබීමේ යෝජනාවේ මගේ අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මේ යෝජනාවෙන් එතුමා අපේ දූදරුවන්ට සාමාන්‍ය පෙළ හා උසස් පෙළ කාල පරිච්ඡේදයේදී ඇතිවෙන කාල නාස්තිය අවම කර ගැනීම පිළිබඳ යෝජනාව ඉදිරිපත් කරලා තියෙනවා. මම හිතනවා අපේ අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිපත්තිමය වශයෙන් තීරණයකට අපි එළඹෙන්නට අවස්ථාව ඇවිත් තියෙනවා කියන එක එතුමා මතක් කරලා දෙනවා කියන එක මට ඇඟෙනවා. විශේෂයෙන්ම පෞගිය අවුරුදු 15ක කාලය තුලදී අපි දැක්කාම නිදාස් අධ්‍යාපනයේ රජයේ ඒ පාසල්වල ඉගෙන ගන්න දරුවන් අතරතුරත් විශාල වෙනසක් දැන් ගොඩනැගිලා තියෙනවා. අපි දන්නවා ඈත ගමේ ඉගෙන ගන්න දූ දරුවන්ට එක්කෝ තමන්ගේ සිංහල මව් භාෂාවෙන් නැත්නම් ද්‍රවිඩ මව් භාෂාවෙන් තමන්ගේ උසස් පෙළ දක්වාම ඉගෙන ගන්න ඊමේ අවස්ථාව තමයි තිබෙන්නේ. ඒ වගේම නගරාස්තිර අපි බලනකොට දැන් පෞගිය අවුරුදායක කාලය තුල බයිලිංගුවල් නැත්නම් තමන්ගේ මව් භාෂාව සමග ඉංග්‍රීසි භාෂාවෙන් තමන්ගේ ඒ අධ්‍යාපන කටයුතු කිරීමට එහෙම නැතිනම් තමන්ගේ සියලුම ඒ විෂයන් ඉංග්‍රීසි භාෂාවෙන් අදාරීමේ අවස්ථාවත් මේ නිදාස් අධ්‍යාපනය තුළම ඒ දරුවන්ට ලැබිලා තියෙනවා. එතකොට මේ රට තුළම දෙහාකාරයේව මේ දරුවන්ට ලැබෙන ඒ අවස්ථාවේ විශාල වෙනසක් ඇති වෙලා තියෙනවා. මේ දරුවන් උසස් පෙළ සමත් වෙලා රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙනකොට පසුගිය කාලයේදී විශාල පාඨමාලා ප්‍රමාණයක් දමිල භාෂාව සිංහල භාෂාවෙන් තමන්ගේ අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථාව විශ්වවිද්‍යාලය තුළ තිබ්බා. දැන් ඒ අවස්ථාවත් දැන් මේ වෙනකොට අපි ලබා ගත්තාම ඒ අවස්ථාවත් අපිට අයිමි වෙලා තියෙනවා. එතකොට ගමෙන් එන ඒ දූදරුවෝ තමන්ගේ මව් භාෂාවත් එක්ක එනකොට නගරයෙන් එන ඒ දූදරුවන් තමන්ගේ ඒ ඉංග්‍රීසි භාෂාවත් සමගම එනකොට ඒ දරුවන් අතර විෂමතාවයක් එම නැත්තා ලොකු වෙනසක් ඇති වෙනවා. මේ වෙනස අපි අඩු කරගන්න මේ වෙනස වෙනස් කරගන්න අධ්‍යාපන ක්‍රමයේ අපි කටයුතු කිරීමේ අවශ්‍යතාවය දැන් තියෙනවා කියන එක මතක් කරනවා. ඒ වගේම මුසම්මල් මැතිතුමා මේ ඉදිරිපත් කරපු යෝජනාව අනුව මේ කාලය අපි දැන් සංසන්දනය කරන්න වෙලා තියෙනවා. ජාත්‍යන්තර පාසලට යන ළමයි සමග සංසන්දනය කරන්නට අවශ්‍ය වෙලා තියෙනවා. දැන් රට තුල දරුවෙකුට තමන්ගේ ඒ අධ්‍යාපන ක්‍රමය එහෙම නැත්නම් ඒ ළමයාගේ කැරිකුලම් එක අපි ගත්තාම අපේ ජාතික එහෙම නැත්නම් ලෝකල් කැරිකුලම් එකක් තියෙනවා. ඒ වගේම ජාත්‍යන්තර පාසල් වල යන ළමයි කේම්බ්‍රිජ්, ඇඩෙක්සල්, ඔක්ස්ෆෝඩ් වැනි විවිධාකාර මේ ක්‍රමවලට ඇතුළත් වෙනවා. මුසමල් මැතිතුමා එතුමාගේ කතාවෙත් ඉදිරිපත් කරා අපේ දරුවෙක් සාමාන්‍ය සමාජයේ ඒ උපාධිය ලබා ගන්නකොට අවුරුදු 25ක් විතර වෙනවා. එනහට ජාත්‍යන්තර පාසලක ළමයෙක් ඒ උපාධිය ලබාගෙන පශ්චාත් උපාධියත් ලබා ගන්න පුළුවන් ඒ කාලය වෙනකොට. ඒ අතරතුරත් විශාල පරතරයක් ඇති වෙලා තියෙනවා. ඉතින් අපි ඒ ජාත්‍යන්තර පාසලට යන ළමයා පල්ලයට අදින් නැතුව අපේ මේ ක්‍රමය තුළ මේක වේගවත් කරමින් ඒ ළමයාට සංසන්දනාත්මක තරඟකාරීව යන්න පුළුවන් ඒ පරිසරයක් අපි ඇති කරන්නට අවශ්‍යතාවය ඇති වෙලා තියෙනවා කියන එකත් මෙතන මතක් කරන්න ඕනේ. ඒ වගේම අපිට විශාල අනාගතයේදී විශාල ප්‍රශ්නයකට අපි මූණ දෙන්නට සිදුවෙනවා. මේ ජාත්‍යන්තර පාසල්වල අපි ප්‍රතිපත්තිමය වශයෙන් මේ රට තුළ අපි සිංහල භාෂාව, මව් භාෂාව, දෙමළ භාෂාව, මව් භාෂාව මේ පිළිබඳව අපි විවාද කරගන්නවා. මේ භාෂාව පිළිබඳව ගැටුම්කාරී තත්ත්වයක් තියෙනවා.
නමුත්
මේ ජාත්‍යන්තර පාසල්වල අපි ගත්තාම මේ මව් භාෂාව ද්‍රවිඩ භාෂාව වෙන්න පුළුවන්, සිංහල භාෂාව වෙන්න පුළුවන්. ඒ සබ්ජෙක්ට් එක එක්ස්ට්‍රා සබ්ජෙක්ට් එකක් විදියට, එහෙම නැතිනම් අවශ්‍ය නම් ඒ ළමයා ඉගෙන ගන්නට පුළුවන් කියන එකත් ඇගෙයීමට ඇතුළත් කරන්නේ නැති, රිපෝට් එකට ඇතුළත් කරන්නේ නැති මේ සබ්ජෙක්ට් එකක් විදියට තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි, ආගමත් බෞද්ධ ආගම වෙන්න පුළුවන්, Hindu ආගම වෙන්න පුළුවන්, ක්‍රිස්තියානි ආගම වෙන්න පුළුවන්, ඉස්ලාම් ආගම වෙන්න පුළුවන්. මේ ආගම ආගමත් අපි ගත්තාම ඒකත් එක්ස්ට්‍රා සබ්ජෙක්ට් එකක් විදියට තමා සලකන්නේ. එතනදිත් ඒ පිළිබඳව විශාල ප්‍රශ්නයක් අපිට ඉදිරි කාලයේදී මුහුණ දෙන්නට සිදු වෙනවා. මේ කරුණ කාරණා එක්ක මම හිතනවා අපේ අධ්‍යාපන ක්‍රමය තුළ අපේ දූදරුවන් සියලු දෙනාටම සමානාත්මක අධ්‍යාපන ක්‍රමයක් තුළට යාමට සමානාත්මක අවස්ථාව ලබා දීමට අපි ඉදිරි කාලයේදී කටයුතු කරන්නට ඕනේ කියන එක මම මතක් කරමින් මේ වැදගත් යෝජනාව සභාවට ඉදිරිපත් කරපු මොහමඩ් මුසමිල් ගරු මන්ත්‍රීතුමාට මම ගෞරවය පුද කරමින් අවසන් කරනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි. මීළඟට ගරු ඩලස් සලහප්පෙරුම ඇමතුමා, ඔබතුමන්ට විනාඩි 5ක කාලයක් තියෙනවා.
සංජීව ඉදිරිමාන මුලසුන මන්ත්‍රීතුමනි, මගේ පසුකාලීන වෘත්තීය සගයෙක් විදියට සහ දේශපාලන සගයෙක් විදියට ඔබතුමා මුලසනය දරද්දි මේ ස්වභාවය කතා කරන්න ලැබෙයි කියලා මම කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක ස්වර්ණමය සිහිවටනයක් විදියට මම පළමුවෙන්ම ගෞරවයෙන් මේ ස්වභාවය සටහන් කරන්නට උනේ. ඒ වගේම මේ ස්තුතිවන්ත වෙන්නට ඕන මොහමඩ් මුසාමිල් මන්ත්‍රීතුමාට. ඉතාම කාලෝචිත යෝජනාවක්, ඉතාම වැදගත් යෝජනාවක් මේ ස්වභාවේ කවදාවත් සාකච්ඡාවට භාජනය කරපු නැති යෝජනාවක් පිළිබඳව එතුමාගේ අවධානය කැඳවීම පිළිබඳව එතුමාගේ යෝජනාවේ ගරු මන්ත්‍රීතුමනි, එතුමා සඳහන් කරනවා තරුණ ජීවිත කාලයෙන් මාස 22 කාලයක් අපතේ යෑම ජාතික අපරාධයකි. මම මේ සභාව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් විදියට මම මේ මගේ භාෂාවෙත් මේ සඳහා තියෙන හොඳම යෙදීම තමයි ගරු මන්ත්‍රීතුමනි ජාතික අපරාධයක් කියලා කියන එක. මේ රටේ ඕනම දුවෙක්ට, ඕනම පුතෙක්ට තමන්ගේ ජීවිතයේ වටිනාම කාලයෙන් වසර දෙකක්, දෙකට වැඩි කාලයක් අතරම අහිමි වීම නැත්නම් ඒක උදුරා ගැනීම ජාතික අපරාධයක් විනා වෙන කුමක්ද? මේ සම්බන්ධයෙන් ඉතිහාසයේ අවධානයක් යොමු වෙලා තිබුණේ නැහැ. අපි ගෝඨාභය රාජපක්ෂ අධිකරු ජනාධිපතිතුමාට සුදිවන්ත වෙන්නට ඕන මේ සභාව මේ විවාදය අර නොදියුණු ගෝත්‍රික මට්ටමකට ගෙනියන්නේ නැතුව පියවරුන් විදියට, සොහොයුරන් විදියට, මවවරුන් විදියට මේ මාතෘකාවත් එක්ක එකතු වෙන්නට ඕනේ කියලා කියන එකත් මම යෝජනා කරනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මමත් ඉතාම ඔබතුමා දන්නවා COVID-19 විසින් මතු කරපු ඉතාම දුෂ්කර කොන්දේසි යටතේ මාස 9ක කාලයක් අධ්‍යාපන අමාත්‍යවරයාගේ වගකීම ඉසුලුවා. මේ කාල සීමාව තුළදී අධිකරු ජනාධිපතිමත් එක්ක මේ සම්බන්ධයෙන් කතා කරාම එතුමා ඉතාම ලෙංගතු පියෙක් විදියට ගරු අගමැතිතුමත්, ගරු ජනාධිපතිතුමා මේ කාරණාව තේරුම් ගත්තා. අරගෙන මට කිව්වා විභාග කොමසාරිස්තුමත් එක්ක අධ්‍යාපන අමාත්‍යංශයක මේකන සාකච්ඡා කරා. මම සතුරුයි කියන්න ආඩම්බර වෙන්නට ඕනේ. අපේ විභාග කොමසාරිස්තුමා ඇතුළු විභාග දෙපාර්තමේන්තුව සනත් පූජිත කොමසාරිස්තුමාගේ නායකත්වයෙන් මේ පිළිබඳව සුවිශේෂී අවධානයක් යොමු කරා. අධ්‍යාපන ප්‍රසංස්කරණ විෂය භාර මගේ සහෝදර ඇමතුමා සුසිල් ප්‍රේමචන්ද ඇමතුමා මේ වේදිකා මේ සභාව තුළ ඉන්නවා. එතුමා වැඩිමනත් පැහැදිලි කරાવી එනිසා ඒ කෙටි මාස 9ක කාල සීමාව තුලදී මේ දැවෙන ප්‍රශ්නය මේක තරුණ ජීවිත උදුරා ගැනීමක් වසර දෙක කාලයක් ගරුව සභාපතිතුමනි එනිසා දැන් මේක උදාහරණයක් විදිහට කිව්වොත් 2019 අගෝස්තුවේ උසස් පෙළ කරපු දුවෙක්ට පුතෙක්ට මෙන්න විශ්වවිද්‍යාලයට යන්න ලැබෙන්නේ 2021 ජනවාරි මාසෙ. ඔව් විභාග කරන්නේ 2019 අගෝස්තු මාසෙ. මෙන්න කාල සීමාව. එතන මේක උදුරා ගැනීමක් මේ ජීවිතේ උදුරා ගැනීමක් අර වෙන කුමක්ද? එසා ජනාධිපතිතුමා මේකට උපදෙස් දුන්න කරු මන්ත්‍රීවරුනි මේක වෙනස් කරන්න කියලා අපි අඳුනගත්තා මට විනාඩි 5ට පොඩි කාලයක් ඔබතුමා වැඩිපුර දෙන්න වේ. ගරු මන්ත්‍රීතුමනි අපි මේ ගැන අධ්‍යයනයක් කරාම විභාග කොමසාරිස් දෙපාර්තමේන්තුවත් එක්ක අධ්‍යාපන අමාත්‍යාංශය විදිහට ප්‍රධාන කාරණා පහක් අඳුනගත්තා. එකක් තමයි අපි උදාහරණයක් ලෙස උසස් පෙළ විභාගය ගත්තොත් සාමාන්‍ය පෙළ විභාගය ගත්තොත් බහුවර්ණ ප්‍රශ්න අපි උත්තර පත්‍ර පරීක්ෂා කරන්නේ පත්‍රයෙන් පත්‍රය. විභාග කොමසාරිස් තුමා යෝජනා කරා මේකට OCR ඔප්ටිකල් කැරක්ටර් recognition recognize කියලා කියන නූතන තාක්ෂණ මෙවලම OCR ICR intelligent character recognize මේ machines දෙක ගත්තොත් අතින් පත්‍ර උත්තර පත්‍ර පරීක්ෂා කරන ගත කරන කාලය නැතුව මොම් වේගෙන් දින 15ක පමණ කාලයක් මේකින් save කර ගන්න පුළුවන් වෙයි කියලා මිලියන 300ක මුදලක් අවශ්‍යලා තිබුණේ අතිකර ජනත්වම මේ මුදල් ලබා දෙන්නට අපි කැබිනට් පත්‍රිකාවක ඉදිරිපත් කරා එකඟ වුණා එවගේම මේ සභාවෙත් මේට පෙරින් මතු කරා ගරු මන්ත්‍රීතුමනි උත්තර පත්‍ර පරීක්ෂා කරන ගුරුවරයෙක්ට අපි ඒක සභාවක ඉදිරිය පිළිගන්නට ඕනේ උසස් පෙළ විභාගයේ පත්‍ර පරීක්ෂා කරන ධාරණයක් කරද්දී අපි කම්බයින් මැත් වගේ විෂයක් ගත්තොත් උසස් පෙළ පරීක්ෂකෙක්ට දවසකට උපරිමයෙන් බලන්න දෙන්නේ පත්‍ර උත්තර පත්‍ර 10යි ගෙවන්නේ උත්තර පත්‍රයකට 120යි මේ සාධාරණ නැහැ සාධාරණ නැහැ එනිසා අපි මේක දෛනික වෙන දීමනාවක් දෙන්න කැබිනට් මණ්ඩලෙ විතර තීන්දුවක් ගත්තා දෛනික දීමාවක් දෙන්නට ඕනේ කියලා ඒ තව දෙවෙනි විසඳුමක් තුන්වෙනි කාරණේ ගරු සභාපතිතුමනි දැන් උත්තර පත්‍ර පරීක්ෂා කරන පරීක්ෂකයන් විසින් ඒ ඔවුන් එකතු කරගන්නා කරුණු ටික කොලේක සටහන් කළා වෙන විභාග දෙපාර්තමේන්තුවට එවනවා මේක එන්ටර් කරන්න ඕන විභාග දෙපාර්තමේන්තුවේ වෙනම නමුත් විභාග කොමසාරිස්තුමා කිව්වා මේ පරීක්ෂකයන්ට ටැබ් එකක් දෙනව නම් ඒ මොහොතේම ඔවුන්ට පුළුවන් ඒක එන්ටර් කරන්න ඒකට ගත වෙන කාලේ එතනින් අවම කරගන්න පුළුවන් කියලා එසා අපි අර ඊයේ ජීඑල් පිරිස් අමතුමත් පහුගිය කැබිනට් මණ්ඩලෙත් මේක සාකච්ඡා කරා කැබිනට් මණ්ඩලෙ විතර තීන්දුව කරා අර 96000 පසුගිය කාලේ ගෙන්වන ලැබූ ටැබ් යන්ත්‍ර වලින් 2000ක් ටැබ් යන්ත්‍ර දෙන්නට ඕනේ කියලා විභාග දෙපාර්තමේන්තුවේ මේ කාරණාව වෙනුවෙන්ම ඊළඟට ඉංග්‍රීසි මාධ්‍ය ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කිරීමේදී අපිට අවශ්‍ය ගුරුවරුන් නැහැ ගරු සභාපතිතුමනි. ඉතින් අපි පසු කාලිනව තීන්දුවක් ගත්තා ඒ තීන්දුව ක්‍රියාත්මක වෙයි කියලා විශ්වාස කරනවා ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල තුල උපාධිය ලබා ගත්තා වූ ගුරුවරුන් ජාත්‍යන්තර අපේ රට තුල තියෙන පාසල් වල උගන්වනවා නම් අපේ අපේම පාඨමාලා කරන ශ්‍රී ලංකා ඕ ලෙවල් ඒ ලෙවල් කරන ජාත්‍යන්තර පාසල් වල උගන්වනවා නම් අපේම විශ්වවිද්‍යාලෙන් පිට වෙච්ච ගුරුවරු ඔවුන් මේ ඉංග්‍රීසි මාධ්‍ය පත්‍ර පරීක්ෂා කරන්න ගැනීම කිසි ලෙසක වරදක් නැහැ කරන්නට ඕන නැත්නම් මේ කාලය මැනේජ් කරන්න බෑ කියලා. අවසාන කාරණාව තමයි මේ බරපතල කාරණාවක් විදිහට ඉන්නේ ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි අපි ප්‍රතිපල නිකුත් වෙලා 30000ක් බඳවගෙන රීකරෙක්ෂන්ස් දාන දරුවන් වෙනුවෙන් මාස 3ක පමණ කාලයක් බලාගෙන ඉන්නවා. හැබැයි ඇත්තටම ගත්තොත් ඉතිහාසය අධ්‍යයනය කරොත් රීකරෙක්ෂන්ස් වලින් නැවත එන්නේ 50කට අඩු පිරිසක්. ඉතින් මේ 50ට ඉඩ තියලා අපි ඉඩ තියලා ඉස්සරහට යන්න බලන් හැකියාව ඕනතරම්ට තියෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා ගෝඨාභය රාජපක්ෂ නැතුමගේ කාලෙදී මේ දරුවන්ගෙන් පැහැරගත්තු ජීවිතේ නැවත දෙන්න පුළුවන්. බලන්න එක්සත් ජනපදයේ දිහා. ගරු සභාපතිතුමනි මැයි මාසේ high school graduation එක තියෙනවා. මැයි මාසේ. ඒ දුව පුතා අගෝස්තු මාසේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. high school graduation එකෙන් පස්සේ ඔබතුමාගේ දරුවත් මහිතර අධ්‍යාපනය ලැබුවා මාස දෙකයි ගෙදර ඉන්නේ. ඒ නිසා මේ දරුවන්ගේ ජීවිත නැවත දරුවන්ට දෙන්නට ඕනේ. ඒ නිසා මේක ඉතාම වැදගත් කාරණාවක්. රජයක් විසින් රාජ්‍යය විසින් රාජ්‍යයේ දරුවන්ගේ ජීවිතවල වසර දෙකක පමණ කාලයක් පැහැර ගැනීමක් විතරයි මේක දක්ිනේ. ඒ නිසා ජී.එල්. පීරිස් මහාචාර්යතුමා, අපේ අධ්‍යාපන ඇමතුම, සුසිල් ප්‍රේමචන්ද ඇමතුමා, ප්‍රසංස්කරණ භාර ඇමතුමා, අපි ආණ්ඩුවක් විදියට මේ දරුවන්ගේ මේ බැහැරගත්තු මානව අයිතිය නැවත ලබා දීමට කටයුතු කරන බව ඉතාම වගකීමෙන් කියන්නට ඕන ආණ්ඩුවක් විදියට. එසේ නැවත මම ස්තුතිවන්ත වෙනවා මේ සභාවේ අවධානය මේ විශේෂ්ඨ කාරණාව සම්බන්ධයෙන් කැඳවීම පිළිබඳ වගේම සුබපතනවා අපේ සනත් පූජිත කොමසාරිස්තුමා ඇතුළු විභාග දෙපාර්තමේන්තුවටත්, උසස් අධ්‍යාපනයේ UGC එකට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමටත් එකතු වෙලා ලබන වසරේ ඉඳලා එක සැරේට මේක අඩු කරගන්න බැරි වුණා. ලබන සැරේ ඉඳලා ක්‍රමක්‍රමයෙන් මේ කාලය අඩු කර ගැනීමේ සැලැස්ම හදා ගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. බොහොමත්ම ස්තුතියිමට අඳුරට.
බොහොම ස්තුතියි. ගරු නිරෝෂන් පෙරේරා මන්ත්‍රීතුමා, ඔබතුමන්ට විනාඩි 7ක කාලයක් තියෙනවා.
ගරු මූලාසන මන්ත්‍රීතුමනි, අද දින සභාව කල්තබන අවස්ථාවේදී විවාදයට අවස්ථාවක් ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. ගරු මුසාමිල් මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කළ තියෙන මේ යෝජනාව අපොස සාමාන්‍ය පෙළ, ඒ වගේම උසස් පෙළ ඒ විභාග අවසන් වී අවුරුදු දෙකක පමණ කාලයක් අපේ රටේ ඒ තරුණ ජීවිත අපතේ යාමක් හැටියට මං හිතන්නේ මේ විවාදය අපි සලකන්නේ. විශේෂයෙන් මේ විවාදය තුළින් ඒ අපතේ යන කාලය අවම කිරීම සඳහා අද දින සියලුම ගරු ඇමතිතුමාලා, ඒ වගේම මන්ත්‍රීතුමාලා අද අදහස් ප්‍රකාශ කරා. නමුත් මම ඊට වඩා පොඩි වෙනස් අදහසක් ඒ අදහස එකග වෙලා මම ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා අද වෙනකොට මේ රටේ වෘත්ති අධ්‍යාපනය ගැන මං හිතන්නේ තරම් අවධානමක් නැහැ. ඉතින් ඒ හින්දා අපි මේ කාලය තුළ මේ තරුණ තරුණියන් හට විශේෂයෙන්ම මේ රටේ ස්ථාපනය කරලා තියෙන විවිධ ආයතන තුළින් ඒගොල්ලන්ට විශේෂ පුහුණු සඳහා අවශ්‍ය යොමු කිරීම අපි කරන්න ඕනේ කියලා මේ අවස්ථාවේදී යෝජනා කරනවා. අපි දන්නවා ජාතික යෝන් සේනාංකය, ඒ වගේම ජාතික තරුණ සේවා සභාව, ඒ වගේම ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය වැනි ඒ ආයතන වලින් විවිධ පාඨමාලා අපේ තරුණ තරුණියන්ට තමන්ගේ කුසලතා දියුණු කර ගැනීම සඳහා ඉදිරිපත් කරනවා. ඒ සඳහා මං හිතන්නේ නිසි වැටහීමක්, ඒ වගේම නිසි දැනුවත් කිරීමක් අපේ පාසල් තුළ සිදු වුණා නම් විශේෂයෙන්ම ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අමතරව දෙමව්පියන්ව දැනුවත් කරා නම් මං හිතන්නේ මීට වඩා මේ කාලය අඩු කරන ගමම්ම, ඒ ප්‍රතිසංවිධාන කරන ගමම්ම ඒ කාලය තුළින් තවත් ප්‍රයෝජනයක් ගැනීම සඳහා ඒ සියලුම තරුණ ජීවිතවලට පුළුවන්. විශේෂයෙන්ම වෘත්තීය මාර්ග උපදේශක කරිය ගයිඩන්ස් මං හිතන්නේ අපේ පාසල් තුළ ඒ සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට තමන්ගේ කොහොමද තමන්ගේ ජීවිත කාලය වෘත්තීයකට කොහොමද සූදානම් කරන්න කියන ඒ අඩුපාඩුව තියෙනවා. ඒ හින්දා අපි අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඉස්සෙල්ලා වසර කීපයකට ඉස්සෙල්ලා මේ සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට ඒ මාර්ග උපදේශක කරිය ගයිඩන් කවුන්සල කෙනෙක් පත් කරලා ඒ තුළින් ඒගොල්ලන්ගේ කොහොමද ජීවිතය හැඩගස්ස ගන්න කියලා ඒ උපදේශය දෙන එක ඉතාම වටක. ඉතින් ඒ හින්දා අපිට සියලුම රජයල් මේ රට පාලනය කරපු මේ වෘත්තීය පුහුණුවට විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. වෘත්තීය පුහුණු පාඨමාලා තියෙනවා. විවිධ ලැංග්වේජස් ඒගොල්ලන්ට ඉගෙන ගන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේම තාක්ෂණය ගැන ඉගෙන ගන්න අවස්ථාවක් තියෙනවා. පංගුවක් වෙලාවට තමන්ගේ යන වෘත්තියට සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමයේ යටතේ, අපේ නිදහස් අධ්‍යාපන ක්‍රමයේ යටතේ ඒ ලබා දෙන්නේ නැති ඒ දැනුම් සම්භාරය ලබා දීමට මේ වසර දෙකක කාලය හරියට අපි සකස් කරොත් එහෙම ඒගොල්ලන්ට පුළුවන්. ඉතින් ඒ හින්දා මේ වසර දෙකක කාලය මාස 22 අඩු කරගන්න ගමම්ම ඊට ඔබෙන් ගිහිල්ලා අපි වෘත්තීය පුහුණුවට කොහොමද මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් කොහොමද යොමු කරන්නේ කියලත් අපේ ගරු අමාත්‍යතුමල්ලට ඒ අවධානය යොමු කරන්න කියලා මේ අවස්ථාවේදී මම මතක් කළ දෙනවා. මොකද අපේ ඒ පුහුණු පාඨමාලා තිබුණට ඒව ගැන දැනුවත්කම, ඒ වගේම යොමු වීම, ඒ වගේම විශේෂයෙන්ම ඒ තුළින් තමන්ගේ ඒ වෘත්තිය තවත් ඉස්සරහට ගිහිල්ලා කරන්න පුළුවන් කියන ඒ මානසිකත්වය මේ රටේ ඉතාම අඩුයි. ඒ වගේම ස්වේච්ඡා සේවය ගැන අපි හැම වෙලාවෙම කතා කරා අපේ ඒ තරුණ කටයුතු ඒ විෂය බලනකොට මේ රටේ තරුණ තරුණියන් එන්න එන්නම ස්වේච්ඡා සේවය සඳහා යොමු වීම අඩු වෙලා තියෙනවා. අපි දන්නවා පිටරටවල් වල රැකියාවක් ලබා ගන්න ගියාම වොලන්ටියර් සර්විස් එක ගැන විශේෂයෙන්ම සලකා බලනවා. ඒ වොලන්ටියර් සර්විස් එක ස්වේච්ඡා සේවයෙන් ලබන අත්දැකීම් ගැන සලකා බලනවා. අපි මෙතන පුරුදු වෙලා තියෙන්නේ මේ රටේ අපි මේ විභාග ක්‍රමයකට පුරුදු වෙලා තියෙනවා. ඒ විභාග ක්‍රමයෙන් සමත් වුණොත් ඒ පුද්ගලයා හොඳ පුද්ගලයෙක් වෙනවා. විභාග ක්‍රමයෙන් අසමත් වුණොත් ඒ පුද්ගලයා වැඩක් නැති පුද්ගලයෙක් හැටියට හංවඩු ගහනවා.
එහෙම මන්ත්‍රීතුමනි තව විනාඩි දෙකයි.
අපිට මේ රටේ තරුණ අසහනය, අපිට මේ රටේ ඒ තරුණ කැරලි දෙහිකට අපිට මූණ දෙන්න සිද්ධ වුණා. ඒ වගේම උතුරු ප්‍රදේශයේ ඒ තරුණ කැරල්ලකට මූණ දෙන්න සිද්ධ වුණා. ඉතින් ඒ හින්දා අපි තරුණ තරුණියන්ව අහකට දාන්න නැතුව ඒගොල්ලන්ට හරි අගයීමේ සහ ඒගොල්ලන්ට හරි දැනුම දීමේ සහ තාක්ෂණය භාවිතා කරමින් මේ රට ඇතුලේ ඉදිරියට යන්න පුළුවන් අවස්ථාවක් අපි ඒකන් සියලු දෙනාට ලබා දිය යුතුයි. ඒ තුළින් අපිට මං හිතන්නේ ඉතාම ශක්තිමත්, ඒ වගේම බුද්ධිමත්, ඒ වගේම විනයගරුක තරුණ පරපුරක් මේ රටේ බිහි කරලා, ඒ වගේම මේ රටේ අධ්‍යාපනය නූතන ලෝකයට හරියන විදියට අපි ප්‍රතිසංවිධානය කරලා ගියොත් මං හිතන්නේ අපේ රටේ තියෙන ප්‍රශ්න වලින් විශාල ප්‍රමාණයක් අපිට ඒ තුළින්ම විසඳ ගන්න පුළුවන්. එක පරම්පරාවක් තුළින් මේ රට ලෝකයේ විශිෂ්ට රටක් බවට අපිට පරිවර්තනය කරන්නට ඒ අවස්ථාව තියෙනවා. ඒ අවස්ථාව අපි ගන්නේ මං හිතන්නේ විශේෂයෙන්ම මේ අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංවිධානය කළා ඉදිරියට ගියොත් පමණින් කියමින් මම කතාව අවසන් කරනවා.
සුදී මේ ළඟට රෝහණ බණ්ඩාරගරු මන්ත්‍රීතුමා ඔබතුමන්ට විනාඩි 5යි.
ගරු මූලස්සන ඔබවන අපේ ගරු මන්ත්‍රීතුමනි, මං හිතන්නේ අපේ මුසාමිල් මැතිතුමා විභාග දෙකක් අභිමුඛයේ ඉඳගෙන ඉතා කාලෝචිත යෝජනාවක් සභාවට ගෙනාවා. මං හිතන්නේ මං හිතා සභාවේ සුවිශේෂී අදහස් ගණනාවක් ප්‍රකාශයට පත් වුණා. මේවා හරියට කළමනාකරණය කරලා අපි අධීක්ෂණය කරලා අපේ විභාග ක්‍රමයේ ඇතුළු සියලු දේවල් වෙනස් කළ යුතු තැනකට අපි ගොඩනගා යුතු කාලයට අවිල්ලා තිනවා. විශේෂයෙන්ම දැන් අද අපි කතා කරනකොට මේ මැති අපේ අධ්‍යාපන ක්‍රමයේ තුල උසස්ම අධ්‍යාපන ලැබුව අය තමයි අපි පාර්ලිමේන්තු අපේ විශ්වවිද්‍යාල දරුවෝ කියන්නේ උපාධියක් අරගෙන ඉලිට අවිල්ලා ඉන්න අය අවසානයේ කොතෙන්ටද ගොනු වෙලා තියෙන්නේ. දැන් අද විශේෂයෙන්ම උපාධිය අරගෙන මේ ක්‍රමවේදය තුළ අපේ උසස්ම මනසක් තියෙන මත අපේ අනිත විභාග ක්‍රමයේ තියෙන ගැටලුවක් තමයි අපේ විභාග ක්‍රමයේ තියෙන්නේ මතක ශක්තිය උරගා ගැනීමේ ක්‍රමවේදයක් විතරයි තියෙන්නේ. කටපාඩම් කරලා මතකේ එදා දවසට ගෙනහිල්ලා ගිහිල්ලා විභාගයට ලියලා සමත් වෙච්ච කෙනා තෝරගෙන එනවා. හැබැයි මේ හදාරම විෂය අනුකූලවද මේ අවසානයේ රැකියාවකට වැටෙන්නේ. දැන් අපේ සාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමා කිව්වා අපේ තාක්ෂණ විෂයන් නැත්තම් අපි සෞන්දර්ය විෂයන් වලට දක්ෂතාවයෙන් දක්වන අය වෙනත් තැන්වල ගිහින් ඉන්නවා. අපි උතුරුමැද පළාත් සභාව නියෝජනය කරන යුගයේ අපේ පළාත් සභාවට ගුරුවරුන් බඳව ගන්න ගියපුවාම විශාල ගැටලුවකට අපි මුහුණ දුන්නේ අපේ මේ ගුරුවරු ප්‍රශ්නේ. අපේ විෂයන් වලට අදාළ විද්‍යාවට ගුරුවරු නැහැ. ගණිතයට ගුරුවරු නැහැ. සෞන්දර්ය විෂයන් වලට නැහැ. හැබැයි බෞද්ධ ශිෂ්ටාචාරයේ සිංහල වගේ විෂයන් වලට විශාල වශයෙන් ඉල්ලීම් කරලා ප්‍රදා විශාල පිරිසක් ඉන්නවා. ඉතින් මොකක් හරි උපාධියක් තිබුණු පළියට අරගෙන නැවත අපි ඒ අය නැවත මෙරටේ අපේ දරුවන්ට උගන්වන්න දාලා ඒ අයගෙන් අපේ අධ්‍යාපන ප්‍රගතිය ලබන්න පුළුවන්. මේ වගේ කාරණා හරහා අපේ කාලය අපතනවා වගේම අපේ මෙතුමා අපේ නිරෝෂන් මෙතුමා කිව්වා වගේ වෘත්තීය පැත්තකට යොමු කරන්න ක්‍රමයක් නැත්නම් අපේ දරුවන්ට එක පැත්තකින් යොමු කරන්න උසස් පෙළ හදාරන්න එනකොටම මේ දරුවන්ට එතනදීම අපේ මනසට ඇතුල් කරන්න පුළුවන් නම් මේ අධ්‍යාපන ක්‍රමයේ ඔබ තෝරා ගන්න විෂයන් වල ගැටලුවක් තියෙනවා කියන එක හඳුන්ලා දීලා අපි ඒ අය පෙළ ගස්සන්න පුළුවන්. අනිත් පැත්තේ විශ්වවිද්‍යාලයට එනකොටත් මේ ගැටලුව තියෙනවා නම් මේ විපාදී අරගෙන එළියට එන කෙනාට ප්‍රායෝගිකව මේ භූමිය තුළ අවශ්‍ය කරන වෘත්තීය දැනුමක් නැති වෙනවා කියලා දන්නවනම් අපි ඇයි තවම පෙළ ගැහෙන්නේ නැත්තේ මේ අයට අවශ්‍ය කරන සුදුසු මාර්ගෝපදේශ ලබා දෙන්න? ඔබගේ මේ පැත්තට ඔබ යොමු වෙන්න කියන කටයුත්ත සිද්ධ කරලා දෙන්න ක්‍රමයක් නැද්ද? ඒකේ ප්‍රතිඵලෙ විදිහට ඇවිල්ලා තියෙන කොතැනද බලන්න? අද මට දැන් මේ මම මේ කතාව ඉල්ල ගන්න ප්‍රධානම අවස්ථාව කරගත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අද වෙනකොට ඔබතුමාලා දීපු උපාධිධාරීන් අපේ රජයට විශාල බරක් විදියට තමයි උපාධිධාරී අද පත් වෙන්නේ. අපේ රටේ වැඩිම අධ්‍යාපන ලැබපු කෙනා පුදුම අපරාධයක් මේක. මේ අපේ රටේ වැඩිම අධ්‍යාපන ලැබලා ඉන්න කෙනාගේ මෙරටට සම්පතක් විදියට ප්‍රයෝජන ගන්න බෑ. එයාගෙන් තව වෘත්ති අවශ්‍යතාවයන් 10ක් විතර සපුර ගන්න බෑ මේ අපේ උසස්ම අධ්‍යාපන ලැබපු කෙනා. සෑ ඒ අයත් නැවත මේ රජයට බරක් බවට පත් වෙනවා. අද රජයේ බේරෙන්න බැරි විදියට අපේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රැකිය 60,000ක් දෙනවා කිව්වා උපාධිධාරීන්ට. දැන් අන්න අද එතුමාලාගේ කාලේ විශාල වශයෙන් අපත ගිහිලා තියෙන වෙලාවේ එයා මෙතන ගත්තාම විශේෂයෙන් කාන්තා පාර්ශ්වයට. එතුමා උන්නා ඒ කට්ටියගේ වයස ඉහළ යනකොට දෙමව්පියන්ට තියෙන බරක් තමයි මෙයා විවාහ කරලා දෙන්න ඕනේ. ඒතකොට විවාහ කරලා දුන්නාම හදිස්සියෙම තමන් උපාධියට අවශ්‍ය කරන රැකියාව ලැබෙනකම් බලන්න ඉන්නේ නැතුව විවාහ කරලා දෙනවා. අවසානයේ විවාහ වෙලා මේ දරුවට රැකියාවක් නැතුව බලන්න ඉඳලා දැන් ඒ දරුවා එක පැත්තකින් ගර්භණී මාතාවන් බවට පත් වෙලා ඉන්නවා. දැන් මේ රැකියාව ලැබෙනවා. දැන් හෙට අනිද්දා ලබන ඉරිදා ඉඳලා පටන් ගන්න ලැහැත්ති කියලා දිනවා හමුදා පුහුණුවකට හමුදා කඳවුරකට යවන්න. අර ගර්භණීය දෙකයි මාතාව කොහොමද එතන ගිහිලා පුහුණුව ලබන්නේ? අනිත් පැත්තෙන් ඉන්නවා මෙතන දරුවෝ ලැබපු අය. මාස 6ට අඩු දරුවෝ අත දරුවෝ ඉන්න අම්මලා මේ පත්වීම් ලාභින් බවට පත් වෙනවා. අද ඒ අයට එතෙන් ගිහිල්ලා පුහුණුව ලබන්නේ කොහොමද? ඒ දරුවගේ මූලික කිරිය අවශ්‍යතාවය සපුරා දෙන්නවත් අවස්ථාවක් ක්‍රමවේදයක් සකස් කරලා නැහැ මේ පුහුණුව අතර සීමාව තුළ. ළඟතරකට අනුයුක්ත කරලා දෙනවා නම් එක්ක හවසරවත් ගෙදරෙන්න එහෙම ක්‍රමවේදයක්වත් නැහැ. නේවාසිකව ඒ සති තුන ගත කරන්න ඕනේ. එතකොට දරුවට මේ දෙමව්පියන්ගෙන් ලැබිය යුතු රැකවරණය, දරුවට අවශ්‍ය මූලික ආහාර අවශ්‍යතාවය සපුරා ගන්න ක්‍රමයක් නැහැ. අනිත් පැත්තෙන් අද වෙනකොට ඒ රැකියාව ලබා දීලා මාසයකට වැඩි කාලයක් ගත වෙලා තියෙනවා. අද වෙනකොට පඩියක් ගෙවලා නැහැ මේ අයට. ඉතින් මේ වගේ විශාල වූ ගැටලු රාශියකට මේ අපේ උපාධිධාරී අද පත් වෙලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ සියලු දේවල් අපි නිවැරදි කරගත්තා. අද විශේෂයෙන්ම මේ කාල සීමාව තව යොමු කරන්න වෙන අවධානය මේ පුහුණුවට ඉරිදා ගෙනන කට්ටියට. දැන් කොරෝනා අවධානයට අප රට පත් වෙලා තියෙනවා. ඒතකොට තවත් 400ක් 500ක් එක කඳවුරකට ගෙනල්ලා මේ පුහුණුව දෙන්න යනවා නම් එතෙන්ටත් බැරි වෙලාවත් මේ පොසිටිව් කෙනෙක් ආවොත් එතනත් විශාල තව ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා මේ වැනි අභාග්‍යයන් වලට අපේ රට මුහුණ දෙන්න තැනට පත් වෙලා තියෙන්නේ මෙන්න මේ අපේ අධ්‍යාපන ක්‍රමයේ ප්‍රශ්න නිසා. ඒ නිසා අපේ මානසිකත්ව වෙනස් කරන්න ආකල්පම වෙනසක් අපේ රටේ දරුවන්ගේ සහ දෙමාපියන්ගේ දෙගොල්ලගේම හැමෝම හිතන් ඉන්නේ උපාධිය විජහට හසු උපාධියක් අරගෙන කොහොම හරි රජයේ රැකියාවකට යන්න. මේ රජයේ රැකියාව කියන මානසිකත්වයෙන් අපේ දරුවා සහ දෙමාපියා ගලව ගන්න පුළුවන් ක්‍රමවේදයක් සකස් කරලා මොකක් හරි අපේ රටේ තියෙන වෙළඳපොලේ ශ්‍රම වෙළඳපොලේ තියෙන අවශ්‍යතාවය හඳුනාගෙන ඒ අනුව අවශ්‍ය කරන අපි අධ්‍යාපනයක් ලබා දෙන්න පුළුවන් ක්‍රමයක් සකස් කරන තාක්කල් මේ රටේ මේ ගැටලුවට අපිට මුහුණ දෙන්න වෙනවා. මේ ප්‍රශ්නේ හැමදාම උඩුදුවයි. ඒ නිසා අපේ අධ්‍යාපන ක්‍රමයේ මුල ඉඳලා වෙනස් කරන්න විශේෂයෙන්ම ආකල්පයේ වෙනසක් මේ රජයේ රැකියා කියන මානසිකත්වයෙන් අපේ සියලු දෙනා ගලවාගෙන එතනින් ඉස්සරහට ගෙනියන්න පුළුවන් ක්‍රමවේදයක් සකස් කරන එක තමයි මම හිතන්නේ අපේ අධ්‍යාපන ක්‍රමයට වැදගත්ම වන කාරණේ කියලා. ඒ නිසා මෙවැනි දේවල් අපි ගොඩනගන්න අපි සියලු දෙනා පක්ෂ ભેදකින් තොරව අපි සෑහෙන කාලයකින් දැන් අපේ හසුරුණ මේ අධ්‍යාපන නිදහස් අධ්‍යාපන ලැබ උතන ඉඳලා කරගෙන යනවා. තාමත් අපි අත්දහා බැලීම් කරන්නේ.
මේ කාලය අවසන්.
මේ අත්දහා බැලීම් අපි අවසන් කරලා මේ රටේ ශ්‍රමයට ශ්‍රම වෙළඳපොලට අවශ්‍ය කරන ශ්‍රමිකයා නිර්මාණය කරන්න අපි උසස් අධ්‍යාපන ලබා දෙනකොට ඒතන් වලට කටයුතු කරමු. මේ උසස් පෙළ එන අදාර අර මම ඉස්සලා කිව්ව සිංහල විෂයන් වගේ බෞද්ධ ශිෂ්ටාචාරය වගේ විෂයන් වලට එනාට ඒ විෂයන් වලට අමතරව තව එක විෂයක්වත් අනුයුක්ත කරන්න පුළුවන් නම් වෘත්තීය පැත්තෙන් මොකක් හරි වටිනාකමක් තියෙන එවැනි කාරණයකට විශ්වවිද්‍යාල තුල ප්‍රයගස්සනවා නම් මම හිතන්නේ වටිනාකම ලැබෙයි කියන කාරණේ මතක් කරමින් අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාලාට ස්තුතිවන්ත වෙමි. මගේ වචන සල්පවසන් කරනවා.
ගරු සුසිල් ප්‍රේමජයන්ත මහත්මයා,
ගරු මුලස්නාරූඪ මන්ත්‍රීතුමනි, මම හිතන්නේ ඊටාම කාලෝචිත මාතෘකාවක් අද සභාව කල්තබන අවස්ථාවේදී ගරු මුසාමිල් මන්ත්‍රීතුමා ඉදිරිපත් කළා කියන එක මගේ අදහස. ඒ වගේම අද මේ කල්තැබීමේ විවාදයේදී ගරු මන්ත්‍රීතුමන්ලා අපේ ගරු අමාත්‍යතුමන් ඇතුළුව 8 දෙනෙක් අදහස් ප්‍රකාශ කළා. මේක අපිට පෑග විතර කාලයක් තියෙන කල්තැබීමේ අවස්ථාව. ඇත්ත වශයෙන්ම මෙවැනි මාතෘකාවක් දිනක් පුරා මීට වඩා විශාල පිරිසකගේ අදහස් ලබා ගන්න විදිහට මේ යෝජනා කළත් වටිනවයි කියන එක අපි සිළු දෙනාම පිළිගන්නවා. මේ කාලීන අවශ්‍යතාවය. දැන් මම මට ලැබෙන තියෙන සීමිත කාල සීමාව තුළ කියනවා නම් මෙහිදී ඊටාම සරලව කියලා තින්නේ මේ අපේ පාසල් දරුවන්ගේ විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවලට පෙනී සිටියන් පස්සේ ඔවුන් විශ්වවිද්‍යාලයට යන තෙක් ගතවන කාලයත් එක්ක ගන්නකොට මාස 22ක පමණ කාලයක් දල වශයෙන් තමන්ගේ ඒ ජීවිත කාලයෙන් අහිමි වෙනවායි කියලා නිරපරාදි. මේ කාලය අඩු කර ගැනීම තම වැදගත් කියන කාරණය දුන්නේ. ඉතින් මේකට විසඳුම තියෙන්නේ සමස්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් තුල. මම ස්තුතිවන්ත වෙන්න ඕනේ අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. ජනාධිපති දුරේට පත්වීමට පෙරාතුවම සෞභාගයේ දැක්ම ප්‍රතිපත්මේ වැඩසටහන තුල මේ සඳහා අවශ්‍ය වන්නා වූ වැඩපිළිවෙල සංක්ෂිප්තව සඳහන් කරලා තිබෙනවා. ඒ සඳහන් කිරීම විතරක් නෙවෙයි, මැතිවරණයෙන් පස්සේ එතුමා මේ සඳහා කාර්ය සාධක බලකායක් පත් කළා. ඊට පෙර ආතු ඉඳලා මේවා සාකච්ඡා වුණා. නමුත් මේ කාර්ය සාධක බලකාය මගින් ක්ෂේත්‍ර තුනකට මේ මානව සම්පත් සංවර්ධනය වෙන් කරලා ඒ තුන ඔස්සේ සම්පත්දායකින් විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, අධ්‍යාපනඥයින්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, වෙනත් සම්පත්දායකින් මේ සියලු දෙනා එක රාශි කරගෙන විශාල පිරිසක්, මම හිතන්නේ සම්පත්දායකව 200කට වැඩි පිරිසක් මේකට සම්බන්ධ කරගෙන විවිධ ක්ෂේත්‍ර බෙදලා වෙන් කළා දීලා කාර්ය සාධක බලකාය මගින් ප්‍රතිපත්ති රාමුවක් වාර්තාවක් හැට සකස් කළා තියෙනවා. ඒකෙදි වෙන් වෙනවා විශේෂයෙන්ම පෙරපාසලේ සිට උසස් පෙළ දක්වා සාමාන්‍ය අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණ එක කෝ ගෲප් එකක්, එක කණ්ඩායමක්. තව කණ්ඩායමක් වෘත්තීය අධ්‍යාපනය පිළිබඳව සම්පූර්ණයෙන්ම වෘත්තීය අධ්‍යාපනය වෘත්තීය විශ්වවිද්‍යාලයක් දක්වා දරුවෝ ගිහිල්ලා හිටන් කොහොමද ඒ අධ්‍යාපනය විධිමත් කරන්න කියන කාරණා. තව කණ්ඩායම. අනිත් කණ්ඩායම තමයි අපේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිතුමා මහාචාර්ය සම්පත් මියතුංග මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇති කරපු ඒකමගින් මේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ උසස් අධ්‍යාපනය සඳහා කොහොමද අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සිදු වෙන්නේ කියන මේ ක්ෂේත්‍ර තුන ඉතාම සවිස්තරාත්මකව ඉතාම මම හිතන්නේ COVID-19 මේ ප්‍රශ්නේ මතුවුණහම පස්සේ මාර්තු මාසේ ඉඳලා පහුගිය මහමැතිවරණය අවසන් වෙනතෙක් ඒ කණ්ඩායම් තාක්ෂණයේ උසස් සම්බන්ධ වෙමින් විවිධ බාධක තියෙද්දි විශාල පරිශ්‍රමයක් දරලා මම හිතන්නේ ඒ අයගේ ඒ කාලේ වැය කළා බොහෝ දෙනා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා මේ කටයුත්ත කළා. දැන් ඒකේ ප්‍රතිපත්ති රාමුවක් සකස් කරලා තියෙනවා. දැන් මේ ප්‍රතිපත්ති රාමුව අපි ජනගත කරන්න ඕනේ. පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා, දෙමාපියන්, වෘත්ති සමිති නියෝජිතයින්, විද්වතුන්, විදුහල්පතිවරු, ගුරුවරු, දරුවන්ගේ මේ වගේ අදහස් අරගෙන පාර්ශ්වකරුවන්, ස්ටේක් හෝල්ඩර්ස්, ඒගොල්ලොත් එක්ක සංවාදයක් ඇති කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු දැන් අපි කරගෙන යනවා. හැබැයි ප්‍රශ්න වෙලා තියෙන නැවත COVID-19 එක්ක විවිධ බාධක අභියෝග එන්න පුළුවන්. නමුත් තාක්ෂණය යොදාගෙන අපිට ඒ අය හරහා ඒ අයගේ ඒ අදහස් සියල්ල අරගෙන තමයි අවසාන ප්‍රතිපත්ති කෙටුම්පත ඉදිරිපත් කළා ඒක ක්‍රියාත්මක කරන්න. හැබැයි ඒකට කියලා අපි කාලමිඩංගු කරන්නේ නැහැ. දැනටමත් ආරම්භ කරන්න පුළුවන් ඒ කරුණු ප්‍රතිපත්ති ආරම්භ කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා ජාතික අධ්‍යාපන කොමිසමත් සම්බන්ධ කරගෙන. එනිසා මේ විශාල පුළුල් වැඩපිළිවෙලක් මම හිතන්නේ මම දකින හැටියට පසුගිය දශක ගණනාවක් තිස්සේ 1972 තමයි නිදහස් අධ්‍යාපනයෙන් පස්සේ 62 පාසල් පවරගත්තයින් පස්සේ යම්මාකාරයක අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සඳහා මුලපිරුවේ. නමුත් ඒක දේශපාලන වෙනස් වීම මත ඊළඟ වසර කීපය තුළදී ඒක ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වුණේ නැහැ. එනිසා අපේ රටේ අද වර්තමානයට ගැලපෙන තව දශක කීපයකට ගැලපෙන්නා වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාවය අද හැමෝටම දැනෙනවා කියන එක මේ සභාවේ පක්ෂ විපක්ෂ අදහස් ප්‍රකාශ කරපු හැම මන්ත්‍රීවරයෙක්ගෙම කියුණා. ඒක එක ප්‍රතිඵලයක් තමයි ගරු මුසාමිල් මන්ත්‍රීතුමා මේ අවධානයට යොමු කළා තිබෙන මේ දරුවන්ගේ කාලය පාසල් අධ්‍යාපනය අවසන් වෙලා විශ්වවිද්‍යාලයට යනකොට ගත වෙන කාල සීමාව. දැන් මට මතකයි අපි සාමාන්‍ය පෙළ විභාගලේ කළේ 11 වෙනි ශ්‍රේණියේදී නෙමෙයි.
ගරු ඇමතුමනි තව විනාඩි 2යි.
එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. බැරිද අපිට විනාඩි තව 5ක් 10ක් වැඩි කරන්න? මට පිළිතුරු දෙන්න වෙලාවක්
නැහැ. 5:30ට අවසන් කළ යුතුයි.
ඔව්. ඒක නිසා මම කෙටියෙන් කියන්නම් මේ සීලුව මන්ත්‍රීතුමන්ලා කරපු අදහස තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාවය. ඒ අවශ්‍යතාවය මැනහින් වටහාගෙන තමයි අධිකරු ජනාධිපතිතුමා කාර්ය සාධක බලකායක් පත් කළා. ක්ෂේත්‍ර තුනක් ඔස්සේ පුළුල් අධ්‍යාපන සංවිධානයකට යන්නේ මේක ක්‍රියාත්මක වෙනකොට ඔබතුමාගේ මේ ප්‍රශ්නයට අනිවාර්යෙන් පිළිතුරු ලැබෙනවා. මොකද අපේ තව ඉලක්කයක් තියෙනවා පාසල් වර්ගීකරණය පිළිබඳව. ඊළඟට පාසල්ල මේ දැන් ජාත්‍යන්තර පාසලක නම් දරුවෙක් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිනකොට අවුරුදු 15 පෙනී ඉන්නවා. අපේ අනිවාර්යම 16ක් වෙනවා. ඇයි 5 සම්පූර්ණ වෙලා පාසලට එන්නේ 11 වෙනි ශ්‍රේණියෙන් 16 ප්ලස්. ඊළඟට උසස් පෙළ කරන්නේ 13 ශ්‍රේණියේදී 13ට එනකොට 18 ප්ලස්. එතන ඉඳලා අවුරුදු දෙකක් ගියාම 20 ප්ලස් 20 ප්ලස් වෙලා තමයි විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන්නේ ඒ ආකාරයෙන්ම ගියා. ඒතර එළියට එනකොට 24ක් 25ක් වෙනවා. හැබැයි වෙනත් ජාත්‍යන්තර පාසල ගැන දරුවෙක් ලන්ඩන් එක්සෑම්ස් වලට පෙනී සිටියන් පස්සේ ඒගොල්ලන්ට අවුරුදු 21 වෙනකොට ඒගොල්ලෝ එළියට එනවා. ඒ නිසා ජාත්‍යන්තර පාසල් නියාමනය කිරීම අවශ්‍ය වෙනවා. අපේ විෂය නිර්දේශ මුතුමල්ලා කිව්වාගේ වෙනසක් නැතුව හැමට සම අධ්‍යාපනයක් ලැබෙන ආකාරයේ මේවා පුරවන්න පුළුවන්. රජයේ පාසල් 10,175ක ගුරුවරු ඉන්නෝ 247,000. ගුරු ශිෂ්‍ය අනුපාතය ගත්තොත් අපේ 17ට එකක් ගුරු හිඟේ තින්නේ ටීචර් ඩිප්ලොයිමන්ට් ඉෂුව එක. ගුරුවරු ස්ථානගත කිරීමේ ප්‍රශ්නය සහ විශේෂයෙන් විද්‍යාව ගණිත ඉංග්‍රීසි කියන විෂයන් වලට ගුරුන්ගේ තියෙන හිඟකම ඒක සම්පූර්ණ කරගත්තොත් මම හිතනවා අපිට මේ ප්‍රශ්නෙට සාර්ථක මුහුණ දෙන්න පුළුවන්. ඒ නිසා මේ සම්පූර්ණ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යන්නේ මෙන්න මේ ප්‍රධාන ක්ෂේත්‍ර තුන ඔස්සේ මේ කියන ප්‍රශ්නයටත් විසඳුම, ඒ වගේම ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම, කාලයේ හැකියතා දුරට මේ තිබෙන ක්‍රමය තුල අඩු කිරීමට ක්‍රියාත්මක වෙනවා වගේම ඩලසලා පෙරම එතුමා කිව්වා වගේ ප්‍රතිසංස්කරණය අවසන් වෙනකොට මම හිතන්නේ මේ ප්‍රශ්න වලට විසඳුම් ලැබෙනවා කියන කාරණය සඳහන් කරමින් මේ සීමිත කාල සීමාව තුළ මගේ අදහස් දැක්වීම කරමින් ඉතාම කාලෝචිත මාතෘකාවක් ඒ සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ රජයේ අධ්‍යාපන අමාත්‍යංශයේ ගරු ජී.එල්. පිරිස් මහාචාර්ය තුමන් අධ්‍යාපන ඇමතිවරයා හැටියටත් සියලු අධ්‍යාපන අපේ ආයතනවල UGC එක අධ්‍යාපන අමාත්‍යංශය අනිකුත් රාජ්‍ය අමාත්‍යංශවල එකට කණ්ඩායමක් හැටියට කටයුතු කරගෙන යනවා කියන කාරණය සඳහන් කරමින් අපි බලාපොරොත්තු වෙනවා අතිගරු ජනාධිපතිතුමාගේ මේ ප්‍රථම දුරකාල සීමාව තුලදීම මේ ප්‍රශ්නයට අවශ්‍ය විසඳුම ලබා දෙයි.
ස්තුතියි. පාර්ලිමේන්තුව හෙට දින පෙරවරු 10 දක්වා කල්තබමි.